ඊළඟට සංදීප් චන්ද්‍රසිංහතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
මූලාසන ඔබ වන ගරු සභාපති මන්ත්‍රීතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට මෙම කාලය ලබා දුන්නෙක් ගැන. ඒ වගේම පහුගිය අප්‍රේල් 21 වෙනිදා වුණ ඒ අවාසනාවන්ත, ඒ වගේම ඒ දුක්ඛිත සිද්ධිය ගැන අපි බලනකොට මතක් කරනකොට විශාල ජීවිත ප්‍රමාණයක් අපේ රටට, දෙමව්පියන්ට, දරුවන්ට, ඥාතීන්ට අහිමි වුණා. එපමණක් නෙමෙයි, ඒ වගේම තවත් කොටසක් තුවාල ලබලා රෝහල් ගත වෙලා සිටිනවා. ඒ වගේම අපි දන්නවා දේපළ විනාශ වුණා. දේපළ නම් හදා ගන්න පුළුවන්, නැත්නම් දේපළ නැවත ලබා ගන්න පුළුවන්. හැබැයි ජීවිත ලබා ගන්න බෑ ගරු මන්ත්‍රීතුමනි. අද අපි මේ දේ මෙම දුක්ඛිත තත්ත්වයේ දිහා බලනකොට රටේ ඒ වුණ සිද්ධිය පාලනය කිරීම, නැත්නම් ඒ කතෝලිකයින්ට සිංහල ජනතාවට ඒ වුණ සිද්ධිය පාලනය කිරීමට අපි දන්නවා කාඩිලෙන් උල්මහන්සේ විශාල කර්තව්‍යයක් ඉදිරියට ඇවිල්ලා දැරුවා. ඒ වගේම සියලුම ජාතීන් අතර සමගිය ගොඩනගන්න, ඒ වගේම සියලුම ආගම් අතර සමගිය ගොඩනගන්න කටයුතු කරා. ඒ වගේම අපි දන්නවා, අපි මතක් කරන්න ඕනේ මේ ආගමික නායකයන්, ඒ වගේම ඒ නායකයන් එකතු වෙලා ඒ රටේ සාමය, ඒ වගේම සමගිය ගොඩනගන්න විශාල කටයුයක් කරා. ඒ වගේම අපි අද මේ රට දිහා බලනකොට අපිට ඉතාමත් දුකයි. ඒ මන්ද ශ්‍රී ලාංකිකව හැටියට අවුරුදු ගණනාවකට පස්සේ, අවුරුදු 30ක යුද්ධකට පස්සේ සීලු දෙනාම එකතු වෙලා ගිය ගමනක අන්තවාදී කුරීරු මේ ත්‍රස්තවාදීන් නිසා කරපු මේ ක්‍රියාව නිසාද ජාතීන් වපරහෙන් එක දිහා බලනවා. මෙන්න මේක තමයි යථාර්ථය. අද කරු මන්ත්‍රීතුමනි, මම පාසල් යන අවධියේ අපේ පාසලේ මුස්ලිම් දරුවන් සිටියා, ශිෂ්‍යයෝ සිටියා, සිංහල ශිෂ්‍යයෝ සිටියා, ඒ වගේම ද්‍රවිඩ ශිෂ්‍යයෝ සිටියා, ඒ වගේම බර්ගර් ශිෂ්‍යයෝ සිටියා. මේ සියලු දෙනාම, අපි සියලු දෙනාම එදා ජාතියක් ගැන කතා කරෙත් නැහැ, බැලුවෙත් නැහැ. අපි සියලු දෙනාම කටයුතු කරේ ලාංකිකය හැටියට. අද අපට දුකයි මේ වගේ තත්ත්වයක් මේ රටේ එක කොටසක් නිසා ඇති වෙලා අද අපි සියලු දෙනාම එකිනෙකා දිහා වපරහැම් බලන්න සිදු වෙලා තිබෙන එක ගැන. අද අපි හිතනවා පළවෙනියෙන්ම දේශපාලන පක්ෂවලට නායකත්වයේ දෙන මේ රටේ නායකව හිටපු නායකයෝ සියලු දෙනාම එකතු වෙලා මේ තමුන්ගේ මේ අනන්‍යතාවය ගොඩනගන්නවත්, එහෙම නැත්නම් තමුන්ගේ දේශපාලන ගමන ගොඩනගන්නවත් හදන්නේ නැතුව මේ රට ගැන හිතලා, මේ ලාංකික අපේ ශ්‍රී ලාංකික ජනතාව ගැන හිතලා සියලු දෙනාම එකතු වෙලා වැඩ කරොත් හොඳයි කියන එක අපි මේ වෙලාවේ කියන්න ඕනේ. ඒ මන්ද අපි දන්නවා විවිධ විවේචන, විවිධ මේ හිත්‍රිදීම් තුලින් විවිධ ප්‍රශ්න අපි දැක්කා දේශපාලනය මතු, දේශපාලඥයෝ පක්ෂ විපක්ෂ මතු කරනවා. එතකොට අද ඒ තුලින් අපි දකින දෙයක් තමයි පංගුවක් අය ඒ කට්ටියගේ දේශපාලන ගමන මේ ප්‍රශ්නයත් එක්කම අහිංසක මේ ප්‍රශ්නයට මුහුණ දුන්න ඒ තුලින් මියගිය අය අන්තිම ගමනයන්ටත් ඉස්සෙල්ලා ඒ කට්ටියගේ දේශපාලන ක්‍රමවේද, එහෙම නැත්නම් මොනවද ඉදිරියට කරන්නේ, ජනාධිපතිවරණයට එනවා අරව මේවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒකද අද මෙතන අවශ්‍ය වෙන්නේ? අපට විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුත් දැන් කතා කරනවා කිව්වා, ඒ දේ නෙමෙයි. අපි සියලු දෙනාම එකතු වෙලා මේ රටේ වෙලා තියෙන මේ වින්නැහියට අපි කොහොමද මුහුණ දෙන්නේ, මුහුණ දිලා එකාමෙන් ජාතියක් හැටියට ඉදිරියට යන්නේ කියන එක තමයි වැදගත් කියන එක අපි මේ සියලු දෙනාගෙන් ආවා. සමහර අයගෙන් ඒ දේ ආවේ නැහැ. මොකද ඒ අයගේ තාමත් තිබෙන අර අන්තවාදී අදහස්, එහෙම නැත්නම් ජාතිවාදී අදහස්. මේ අදහස් තියෙනකන් අපි කියන්න කැමති සභාපතිතුමනි, මේ අදහස් තියෙනකන් මම කියනවා කනස්සල්ලෙන් හරි කියන්න ඕන, කවදාක්වත් මේ රට ඉදිරියට අපිට ඉදිරියට එකාමෙන් ලාංකිකයෝ හැටියට ගමන් කරන්න බෑ. ඒක සිංහල වේවා, මුස්ලිම් වේවා, බර්ගර් වේවා, එහෙම නැත්නම් ද්‍රවිඩ වේවා, අන්තවාදී අදහස් අරගෙන අපිට මේ ගමන යන්න බෑ. අද ඒ වගේම අපි දැනගන්න ඕනේ අපි සියලු දෙනාම රටේ ආරක්ෂාව තදකරන්න, ජාතික ආරක්ෂාව තදකරන්න අපි සියලු දෙනාම කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අපි සියලු දෙනාම මේ දේ කරනකොට අද අපි ආණ්ඩුවක් හැටියට අපි කියන්න කැමති ඒ ආරක්ෂාව සඳහා තාක්ෂණීය යෝජන වැඩසටහන් අද ආරම්භ කරලා තිබෙනවා. ඒ සඳහා පාසල් වලටත්, ඒ වගේම ආයතන වලටත්, ඒ වගේම අනිකුත් විශාල පිරිස් සැරිසරන තැන් වලටත් ඒ තාක්ෂණයත් එකේ නව මෙටල් ඩිටෙක්ටර් ඒ වගේ වැනි මේ බහාණ්ඩ ගෙනැල්ලා ඒවා ශක්තිමත් කරන්න වැඩපිළිවෙල කරගෙන යනවා. ඒ වගේම අද අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ත්‍රිවිධ හමුදාවටත්, පොලිසියටත් අද කරන ක්‍රියාදාමය ගැන. අද අපි සන්තෝෂ වෙනවා මේ ත්‍රිවිධ හමුදාව මේ කරන ක්‍රියාවලියට. ඒ මන්ද අද ඒ අය මේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඒ අය ඉදිරියට ඇවිල්ලා කටයුතු කරනවා. සෑම තැනම ගිහින් පරිේෂණ කරලා අත්අඩංගුවට ගන්න ඕන අය අත්අඩංගුවට ගන්නවා. හැබැයි අපි කනගාටුවටපත් වෙනවා මේ මාධ්‍ය, අද මාධ්‍ය වේදීන්, එහෙම නැත්නම් මේ පෞද්ගලික මේ ජනප්‍රිය මාධ්‍ය ආයතන කරන කාර්යයත් නම් පෞද්ගලිකව අපි මම
ගරු මන්තුමා තව විනාඩි දෙකක්
හරි බොහොම සුදි මන්ත්‍රීවරයෙක් හැටියෙන් නම් ඒකට අපි කැමැත්තක් දක්වන්නේ. මොකද රටේ තිබෙන මේ ප්‍රශ්නේ ඉහළට අරන් ජාතිවාදය එළියට එන විදිහට අද කටයුතු කරනවා. අද මේ අපි දන්නා මේ කියනවා මාධ්‍යයේ සාර ධර්ම, එහෙම නැත්නම් මීඩියා එතික්ස් කියන එක තියෙන්න ඕනයි කියලා. අද මීඩියා එතික්ස් කියන එක මං හිතන පැත්ත පළාතකටවත් නැහැ. අද අර අපි දකින දෙයක් තමයි මාධ්‍යයට ඉහළටම යන්න පුළුවන් නම් මොනවාරි දෙයක් පෙන්නලා ඒ ඕන දෙයක් කරනවා. සමාජ මාධ්‍ය ජාල හරහත් ඒ දේ සිදු වෙනවා. එම නිසා මේ ප්‍රශ්නෙට වෙලා තියෙන මේ ප්‍රශ්නෙට තවත් විශාල විදිහට බලපෑම ඇති වෙලා තිබෙනවා. ඉතින් මාධ්‍ය මං හිතන්නේ මාධ්‍ය ඒ ආයතන ගෙන්නලා හරි සාකච්ඡා කරලා මේ කරන ක්‍රමවේදයන් ගැන සියලුම දෙනා එකතු වෙලා පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු වෙලා සාකච්ඡා කරලා රටට ඔබින විදිහට ඉදිරියට යා යුතු ක්‍රමවේදයක් හදිය යුතුයි. ඒ වගේම අද අපි සන්තෝෂ වෙන්න ඕන විශේෂයෙන්ම මේ සංචාරක ව්‍යාපාරයට යෙදිලා සංචාර ව්‍යාපාරය කරගෙන ගිය විශාල පිරිසකට අද සහන ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. සහන ලැබෙනවා අපි දන්නවා ලෝන් එහෙම නැත්නම් ණය අරන් තිබෙනවා නම් ඒ ණයවල ඉන්ට්‍රෙස්ට් එක එහෙම නැත්නම් මේ මුල් මේ ලෝන් එක ගෙවන එක අඩු කරලා තියෙනවා, එහෙම නැත්නම් පංගුවක් අවස්ථාවල නැති කරලා තිබෙනවා. ඉතින් මේ වගේ සහන විශාල ප්‍රමාණයක් දීගෙන යනවා. ඒ වගේම අපි දන්නවා ඒ හෝටල් හිමියන්ට පමණක් නෙමෙයි සංචාරක ඒ ඉන්ඩස්ට්‍රිය එකේ එහෙම නැත්නම් ඒ සංචාරක ව්‍යාපාරයේ ඉන්න අයට ඒ අවශ්‍ය ඒ සහන ලබා දෙන්න කටයුතු කරනවා. එපමණක් නදී අපි දන්නවා මේ රටේ මේ සිද්ධියෙන් විශාල ප්‍රශ්නයක් ආර්ථිකයට ඇති වෙලා තිබෙනවා. අපි දන්නවා රටේ අද ගරු අග්‍රාමාත්‍යතුමා ආණ්ඩුවත් මේ රටේ ඉදිරියට ගෙනියන්න ආණ්ඩුව ඉදිරියට මහජනතාවට ඒ සහන දීලා නැවතත් ආර්ථිකය ගොඩ නැගලා යන ගමන ආරම්භ කරලා තිබෙනවා. එම නිසා අපි ඉල්ලා සිටිනවා සියලු දෙනාම එකමෙන් මේ ප්‍රශ්නෙට මුහුණ දෙමු. පක්ෂපාත ආගම් කුල ભેද පැත්තකට දාලා අපි සීනු දෙනාම ලාංකික හැටියට ඉදිරියට යමු කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරන
ඉස්තුතියි. බොහොම ස්තුතියි. ඊළඟට ජනක වක්කුමරු මන්තුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ගරු මුල්සනේ ගරු මන්තුමනි, පහුගිය 21 වෙනිදා ඇති වුණ මේ ත්‍ස්තවාදී ප්‍රහාරයෙන් අපේ රටේ විශාල පිරිසකගේ ජීවිත නැති වුණා. ඒ සියලු දෙනාටම ශෝකේ ප්‍රකාශ කරන ගමන් අනිත් සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. අපි සියලු දෙනාම බලාපොරොත්තු නැහැ 2009 එදා මැයි මාසේ 18 වෙනිදා පස්සේ මේ රටේ නැවත වරක් මේ වගේ ත්‍ස්තවාදී ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. ඉතින් අපි හිතුවා අපේ දරුවන්ට බෝම්බ පිපිරෙන්නේ නැති, ඒ වගේම ත්‍ස්තවාදී ප්‍රශ්නයක් නැති රටක ජීවත් වෙන්න වාසනාව ලැබෙයි කියලා. හැබැයි ඒක අවුරුදු 10ක් යන්නටත් දින කීපයකට කලින් සිද්ධ වුණා. ඒකේ වගකීම අගමැතිතුමා බාර ගන්නවා කිව්වට වගකීම් කාරුවක් බාර ගන්නවා නම් වෙනත් ලෝක රටවල් වල වගකීම් බාර අරගෙන ඉල්ලාස් වෙනවා. කරන්න පුළුවන් කෙනෙකුට දීලා දැන් ආයේ බොම්බ පිපුණොත් තව එක්කෙනෙක් වගකීම් බාර ගත්ත කියලා වැඩක් වෙන්නේ නැහැ. දැන් කියනවා මේ පොලිස් පොත්තුමාට යන්න, ඒ වගේම ආරක්ෂක ලේකම්තුමාට යන්න මේ වගකීම් බාර අරගෙන. මේ වගකීම් බාර ගන්න සියලු දෙනාම යන්න ඕනේ. මේ රටේ ඉන්නේ පාලක සියලු දෙනාම වගකීම් බාර ගන්නවා නම් යන්න ඕනේ. එහෙම නැත්නම් එක්කෙනෙක් දෙන්නගේ පිට මේක පටලවන්නේ නැතුව දැන් කොහොම වුණත් අලුතෙන් වැඩ බලන පොලිස්පතිතුමා මේ කාරණාව හරියට ඉෂ්ට කරයි කියලා අපේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා මම අද ගමේ මලගවල් දෙක තුනක යනකොට උදේ ඉස්කෝල ගාව ඉන්නේ කවුද? ගරු මන්තුමනි, කාන්තාව. මහත්තයා වැඩට යනවා, අම්මා ඉස්කෝල මුරට යනවා. මං ඇහුවා එක තැනක නවත්තලා දැන් බෝම්බයක් බැඳගෙන එක්කෙනෙක් ආව මොකද කරන්නේ කියලා. ඒගොල්ලන්ට මොකද කරන්න වෙන්නේ? හයියෙන් කෑ ගහලා දුවන්න විතරයි. බෝම්බේ අරගෙන එන මිනිහා බදා ගන්න යන්නද? ඒ නිසා මේ දරුවෝ ඉස්කෝලේ යවන්නේ නැහැ. මේ කතා කරන මගේ දරුවෝ දෙන්න අදටත් ඉස්කෝලේ යන්නේ නැහැ. මගේ එක දරුවෙක් යනවා විසාක විද්‍යාලේ, අනිත් දරුවා යනවා රෝයල් එකේ. හැබැයි මේ දෙකම මම දැක්කා ආරස්සාව තියෙනවා. එන ළමයි යන්න කැමති නැහැ. අධ්‍යාපන ඇමතුමා එදා කියනවා ඉස්කෝලේට යවන්නේ නැති මොඩින් ළමයි කියලා. හැබැයි එතුමාගේ දරුවෝ යන්නේ නැත්තේ. එතකොට පොඩි හින්දා තමයි එයාගේ දරුවෝ ඉන්න එකට පහ වෙනකන් ලබන 13 දා යනකන් වැහුවා. වයසෙන් පොඩි කියන්නේ 1-5 ළමයි ඉන්න හින්දා වහගත්තා. අනිත් ළමයි බිල්ලට දෙන්න යවනවා. එසා අපේ ළමයි 1-5 නෙමෙයි. තමන්ගේ ළමයා ඉන්න පන්තිය කල් දාගෙන අනිත් දරුවන්ගේ පන්ති ඇරියේ. ඒ නිසා එහෙනම් බයක් සැරයක් නැත්තම් ඔක්කොම අරින්න තිබුණානේ. ඇයි ඇරියේ නැත්තේ? එහෙමනම් ඔබතුමා කියන තමන්ගේ දරුවා ඉන්න හින්දා පන්ති වහගත්ත ඇමතිවරයා. මම මගේ දරුවා ගිනියන්න මං කෝ පුතේ බය වෙන්න එපා. මම එනවා ඉස්කෝලේ ගාවට යන් කියලා. බෑමයි කිව්වා. අපේ නෝනා කිව්වා පුළුවන් නම් එක්ක යන්න කියලා. මං කෝ යන් කියලා. දරුවා කියලා හා කිව්වා. මම එන්නම් කිව්වා. මං කෝ එහෙනම් යන් ඉස්කෝලේ කියලා. දරුවා ඊට පස්සේ මගෙන් අහනවා මට අපුච්චි කියලා කියන්නේ. අපුච්චි මට ආදරේ නැද්ද කියලා. ගරු මන්තුමනේ, එතකොට මට මතක් වුණේ අර පහුගිය දවසේ තමන්ගේ ලේලි පුතයි දරුවෝ දෙන්නයි නැගිටලා පල්ලි අරපු අම්මා කියපු කතාව. මොකද අම්මා කියන්නේ? මම නැගිටෝලා පල්ලි අරපු නිසා තමයි මගේ බෑන පුතයි ලේලි දරුවෝ දෙන්නයි නැති වුණේ කියලා. ඒක අහගෙන ගියාම
මට
පුළුවන් මගේ දරුවා යවන්න.
විනාඩියක කාලයක් තියෙනවා.
ගරු මන්තුමනි, අපි කතා කරොත් ජාතිවාදියා කියනවා. සිංහල මිනිස්සුන්ට එහෙම නැත්නම් බෞද්ධ ආගම පිළිබඳව කතා කරන් ජාතිවාදියා කියනවා. ද්‍රවිඩයෝ තමන්ගේ ආගම ජාතිය වෙනුවෙන් කතා කරනවා. මුස්ලිම් අය කතා කරනවා. අපි කතා කරාම අපි ජාතිවාදියා වෙනවා. අද මේ ප්‍රශ්නේ ඇති වෙන්න ලොකු හේතු ගණනාවක් තියෙනවා. ඒ මුස්ලිම් පක්ෂවල නායකින්ට මේ ආණ්ඩු පෙල්ලන්න පුළුවන්, ආණ්ඩු හදන්න පුළුවන් කියලා බයයි. ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒගොල්ල හිටියොත් තමයි අපි ආණ්ඩු හදන්නේ කියනවා. සා මට කාගේ ඡන්ද නැති වුණත් පාර්ලිමේන්තුවේ ඉන්න බැරුවත් මට ආගමක් තියෙනවා, මට ජාතියක් තියෙනවා, මට රටක් තියෙනවා. සිංහල අපිට ඉන්න තියෙන එකම රටයි. මේ අනිත් ඕනෑයට වෙන වෙන රටවල් තියෙනවා. අපිට ඉන්න තියෙන එක රටයි. අපට ආය යන්න තැනක් නැහැ. සා අපේ දරුවන්ට යන්න තැනකුත් නැහැ. සා අපි කියන්නේ මේ රටේ අපි ඔක්කොම එකට ඉන්න ඕනෑ එක නීතියක් යටතේ. එහෙම නැත්නම් අපේ දරුවෙක්
අවුරුදු 16 කාලය අවසන්
එයාට කසාද බඳින්න බෑ. 18 වෙන්න ඕනේ. අනිත් අයට එහෙම ප්‍රශ්න නැහැ. එක රටක නීති කීපයයි. මේ රටේ එක නීතියක් තියෙන්න ඕනේ. එසා ගරු මන්තුමනි, පාසල් වර්ගීකරණය කළා තියෙනවා. අපි ඔක්කොම වැරදි කරලා තියෙනවා නම් ඔක්කොම එකතු වෙලා මේවල් දැන් නිවැරදි කරන්න ඕනේ. මම අපේ මේ මන්තුමාගෙන් ඇහුවා ගොඩක් දෙනෙක් එහෙම කරන්නේ නැහැ. හැබැයි ගොඩක් දෙනෙක් එහෙම නොකරත් රටේ අද හැම කෙනෙක් දිහාම බලන්න වෙන විදියකින් 130 ඉන්නේ කඩුව වුණු තරම් තියෙනවා. මගේ නංගිගේ ගෑනු දරුවෙක් ඉන්නවා මං කව කඩුවක් දෙකක් ගෙනහලා තියාගන්න දැන් අල්ලන්න එපා කිව්වලු. ඇයි සිංහල අපට කඩු තියාගෙන හිටියන් එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මුස්ලිම් අයගලන්ට විතරද කඩු තියාගෙන ඉන්න පුළුවන්? තමන්ගේ දරුවෙක් ගෑනු දරුවෙක් ඉන්නවා නම්
මේ පල්ලිවල
කොහෙවත් කාන්තාව ඉන්නවද කඩු ගෙනහලා තියාගන්න? ඒක නිසා වැරදි වැඩේ කාරු කරලත් වැරදි ධර්මන්තුමායගෙන දාන් කඩු කාගාව හරි තියනවා නම් අල්ලන්න ඕන පොලිසිය. නීති දෙකක් කරන්න බෑ. සා ජනාධිපතිතුමා කිව්වා නම් එපා කියලා ඒක වැරදි. වැරදි දෙයට වැරදි කියන්න ඕන. සා අපි කියනවා අපි සියලු දෙනාම එක රටක ජීවත් වෙන්න එකට වැඩ කළා එකට කටයුතු කරමු. මේ ත්‍ස්තවාදී ප්‍රශ්නේ විසඳන්න සියලු දෙනාම අත්වල බැඳගෙන කටයුතු කරමින් කියමින් මරිණා ස්තුති.
බොහොම ස්තුතියි. ඉම්රාන් මහරුෆ් මන්තුමා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් තියෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. எமது நாடு எமது சமூகம் பாரிய சவால்களை எதிர்கொண்டுள்ள இந்த தருணத்தில் இந்த உரிய சபையில் உரையாற்ற கிடைத்ததை இட்டு நான் நன்றி தெரிவித்துக் கொள்கின்றேன். சர்வதேச அரசியல் நிகழ்ச்சி நிரலுக்காக இங்குள்ள தேசிய அரசியலில் கால் உண்ட நினைக்குகின்ற சிலரது ஒத்துழைப்புடனும் முஸ்லீம் சமூகத்துக்குள் காணப்பட்ட சில வழிகட்ட கடும் போக்காளர்களை கொண்டு நடாத்தப்பட்ட தீவிரவாத தாக்குதலை வன்மையாக கண்டித்தவனாகவும் கடந்த காலங்களில் முஸ்லிம்களுக்கு எதிராக மேற்கொள்ளப்பட்ட வன்முறைகளின் போது எமக்கு ஆறுதலாக இருந்த கிறிஸ்தவ சகோதரர்களை இலக்கு வைத்து நடத்தப்பட்ட இந்த தாக்குதலில் பாதிக்கப்பட்ட சகல சகோதர சகோதரிகளுக்கும் அனைவருக்கும் எனது வருத்தத்தை நான் இந்த நேரத்திலே தெரிவித்துக் கொள்கின்றேன். முஸ்லிம் விரோத செயற்பாடுகளின் போது எமக்கு துணையாக நின்று எமது சார்பாக குரல் கொடுத்த கௌரவ அமைச்சர்கள் கௌரவ பாராளுமன்ற உறுப்பினர்களுக்கும் இந்த இடத்திலே எனது கவலையை தெரிவித்தவனாக எனது உரையை நான் ஆரம்பிக்கின்றேன். தற்போது எமது நாடு ஒரு பயங்கரவாத தாக்குதலுக்கு இலக்காகி நிலையில் இருக்கின்ற இந்த தருணத்தில் இதன் பின்னால் யார் உள்ளார்கள், இவர்களின் நோக்கம் என்ன, அவர்களுக்கு ஆயுதங்கள் வெடிப்பொருட்கள் விநியோகித்த சக்திகள் யாவை, உள்நாட்டு அரசியலில் அவர்கள் எதை சாதிக்க இந்த தாக்குதலை மேற்கொண்டார்கள் என்ற பல கேள்விகளை இன்று சுமந்தவர்களாக எங்களுடைய மக்கள் இருக்கின்ற இந்த தருணத்திலே விரைவில் பதில் சொல்லும் காலம் என்ற நம்பிக்கையை உறுதியாக நாங்கள் நம்புகின்றோம். எனினும் எரிந்த வீட்டில் பிடுங்கிய லாபம் என்பது போல இதை வைத்து பலர் அரசியல் செய்கின்றார்கள். இன்று சில இனவாத ஊடகங்கள் இன நல்லிணக்கத்தை குலைக்கும் வகையில் முஸ்லிம் சமூகத்தின் மீதான தமதுடைய கருத்துக்களை இன்று கொட்டுகின்ற ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. இந்த பயங்கரவாதிகளை எமது முஸ்லிம் சமூகம் இரு வருடங்களுக்கு முன்பே இனங்காட்டி அவர்களுக்கு எதிரான நடவடிக்கைகளை எடுக்க வேண்டும் என்ற கோரி பொது அதாவது கோரிக்கைகளை விடுத்த போதும் அது குறித்த செயற்பாடுகளை முன்னெடுக்காதது ஒரு கவலையான ஒரு விடயமாக இருந்தாலும் அதனுடைய விளைவு இன்று நாங்கள் அனுபவித்துக் கொண்டிருக்கின்றோம். எனினும் தன் கடமையை செய்த முஸ்லிம் சமூகம் கடமை தவறியதாக சுட்டிக்காட்டுவது உண்மையிலே கவலைக்குரிய ஒரு விடயமாக காணப்படுகின்றது. அதேபோல் மேலும் பாரிய அழிவுகளை மேற்கொள்ள இருந்த சாயுத மருதிலே ஒழித்து வைத்திருந்த அந்த பயங்கரவாதிகளை முஸ்லீம்கள் காட்டி கொடுத்திருக்கின்றார்கள். அவர்கள் அழிக்க முஸ்லீம்கள் உதவி இருக்கின்றார்கள் என்பதை நாம் இந்த இடத்திலே புரிந்து கொள்ள வேண்டும். அந்த பயங்கரவாதிகள் உடல்களை கூட நாம் பொறுப்பேற்காத ஒரு நிலை காணப்பட்டிருக்கின்றது. பெரும்பான்மையானவர்கள் மட்டுமல்ல ஒட்டுமொத்த முஸ்லீம் சமூகமும் இந்த பயங்கரவாதத்திற்கு எதிராக உள்ளார்கள் என்பதற்கு இதுவே உதாரணங்களாக காணப்படுகின்றன. மேலும் இந்த தாக்குதலுக்கு பின்னர் எமது நாட்டை கட்டியெழுப்பவும் விரிசல் அடைந்துள்ள இன நல்லுறவை சீராக்க அரசியல்வாதிகளாகிய எமது கடமை என்ன என்பதையும் இந்த இடத்திலே நான் கூறலாம் என்று நினைக்கின்றேன். கடந்த 2010 பிற்பட்ட காலப்பகுதியிலே நாட்டில் முஸ்லிம் விரோத செயற்பாடுகள் பரந்த அளவில் சிறு குழுக்களினால் முன்னெடுக்கப்பட்டிருந்தன. அவர்களின் முஸ்லிம் விரோத பிரச்சாரங்கள் ஓரளவுக்கு பொதுமக்கள் மத்தியில் தாக்கம் செலுத்தினாலும் அவர்களின் இலக்கை அவர்களால் அடைந்து கொள்ள முடியவில்லை. ஆனால் இந்த தீவிரவாத தாக்குதலின் பின்னர் முஸ்லிம்களுக்கு எதிரான பிரச்சாரங்கள் பொதுமக்கள் மத்தியிலே பாரிய தாக்குதலை ஏற்படுத்தியுள்ளது. இந்த பிரச்சாரங்கள் முன்னெடுக்கப்படும் மூளைக்கு சம்பந்தமில்லாத பொய் குற்றச்சாட்டுக்கள் அன்று நிராகரித்த பொதுமக்கள் அதை இன்று ஏற்றுக்கொள்வதற்கு தயாரான ஒரு சூழ்நிலையிலே இன்று மக்கள் இருந்து கொண்டிருக்கின்றார்கள். இதனால் முஸ்லிம் சமூகத்தின் மீதான பொறுப்புணர்ச்சி காட்டு தீ போல பரவிக்கொண்டிருக்கின்றது. இந்த பிரச்சாரங்களை முன்னெடுப்பவர்களின் பின்னால் அரசியல் மற்றும் வியாபார நோக்கங்களே பிரதான காரணமாக காணப்படுகின்றது. முகத்தை மறைக்காமல் ஹிஜாப் அணிந்த முஸ்லிம் பெண்கள் பொது இடங்களிலே எதிர்கொண்ட இன்னல்கள், நீர்கொழும்பில் ஊரடங்கு சட்டம் காணப்பட்ட வேலைகளிலே முஸ்லிம்களுடைய சொத்துக்களை அடித்து நாசமாக்கிய விடயங்கள் நான் சொன்ன விடயத்துக்கு உதாரணமாக கொள்ளக்கூடியதாக காணப்படுகின்றது. கௌரவ சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, இது பாரிய பிரச்சினை. இது தொடர்பில் எமது நாடு பாரிய அழிவை எதிர்கொள்ளும். அது நாம் 30 வருட யுத்தத்திலே இழந்ததை விட அதிகமாக காணப்படும். அன்று தமிழலை விடுதலை புலிகளுடனான யுத்தத்திலே நாம் விட்ட தவறை மீண்டும் நாங்கள் விடக்கூடாது. அன்று யுத்தத்துக்கு முன் நாம் தமிழ் மக்களை பாதுகாக்க தவறிவிட்டோம். அதனாலேயே இந்த யுத்தம் 30 வருடங்களாக நடைபெற்றது. அன்று நாம் விட்ட தவறை மீண்டும் விடக்கூடாது என்பதை இந்த இடத்திலே நான் கூறிக்கொள்ள விரும்புகின்றேன். பயங்கரவாத செயற்பாடுகளுடன் தொடர்பில்லாத அப்பாவி முஸ்லிம்களை நாம் பாதுகாக்க வேண்டும். அந்த அப்பாவி முஸ்லிம்களின் உதவியுடன் நாம் இப்பொழுது தோன்றியிருக்கின்ற இந்த பயங்கரவாத போக்கினை அழித்து ஒழிக்க வேண்டும். அதை விட்டு இங்கு வந்து நாங்கள் முஜிபுர் ரஹ்மான் அவர்களுக்கு சேறு பூசுவது அல்லது ரிஷாட் பதூதீன் ஹிஸ்புல்லா அவர்களுக்கு நாங்கள் பயங்கரவாத சாயம் பூசுவது என்பதை நாங்கள் விட்டுவிட்டு இந்த நடந்திருக்கின்ற இந்த செயற்பாட்டினுடைய முக்கியஸ்தர்களுடைய விடயத்திலே நாங்கள் கவனம் செலுத்த வேண்டும். இவ்வாறு சில முஸ்லிம் அரசியல்வாதிகளை இலக்கு வைத்து சேறு பூசும் நடவடிக்கைகளை ஈடுபடுவதனால் உங்களுடைய விருப்ப வாக்குகளை நீங்கள் அதிகரித்துக் கொள்ளலாம். இதை பயன்படுத்தி எதிர்காலத்திலே ஆட்சியையும் பிடிக்கலாம். ஆனால் இதற்கு நீங்கள் கொடுக்குகின்ற விளைவுகள் பாரியதாக இருக்கக்கூடும். ஆகவே எமது சுய அரசியல் விருப்ப வெறுப்புகளை ஒரு புறம் ஒதுக்கிவிட்டு பொறுப்புள்ள அரசியல்வாதிகளாக நாம் எமது கடமைகளை முன்னெடுத்து எமது நாடு எதிர்கொள்ளுகின்ற பாரிய அழிவிலிருந்து பாதுகாக்க தேவையான நடவடிக்கைகளை அரசாங்கத்துக்கு நாங்கள் ஒத்துழைப்பையும் வழங்க வேண்டும் என்பதையும் இந்த இடத்திலே நான் கேட்டுக் கொள்கின்றேன். இந்த தருணத்திலே முஸ்லிம் சமூகம் வேண்டுகின்ற சில கோரிக்கைகளை இந்த சமூகத்துக்கு எதிரான குற்றச்சாட்டுக்களாக முன்வைத்து இனவாத அரசியல் செய்வதை நான் கண்டிக்கின்றேன். மதரசாக்கள், இஸ்லாமிய கல்வி நிலையங்கள், பள்ளிவாசல்கள் என்பன அரச கண்காணிப்பின் கீழ் வர வேண்டும் என சிலர் ஆக்ரோஷமாக குரல் கொடுத்துக் கொண்டிருக்கின்றார்கள். ஆனால் அதன் மூலமாக இவை பற்றி பிழையான புரிதலை பொதுமக்களுக்கு வழங்கிக் கொண்டிருக்கின்றார்கள். அவை அரச கண்காணிப்பு கீழ்தான் இருக்கின்றது என்பதை முஸ்லிம் சமூகம் அவற்றை இன்னும் மேம்படுத்த அமைச்சுகளின் கீழ் கொண்டு வர வேண்டும் என்பதை எங்களுடைய நீண்டகால குரலாக இருந்து கொண்டிருக்கின்றது. அவற்றையும் நாங்கள் முன்னெடுக்க வேண்டியவர்களாக இருக்கின்றோம். பயங்கரவாதத்தின் வடுக்களை நன்கு உணர்ந்தவர்கள் எங்களுடைய சகோதர தமிழ் மக்கள். ஆனால் இப்பொழுதுள்ள சூழ்நிலையில் சில தமிழ் அரசியல்வாதிகளும் சில ஊடகங்களும் தெரிவிக்கும் கருத்துக்கள் எரியும் நெருப்புக்குள் எண்ணெயை ஊற்றுவது போல் காணப்படுகின்றன. முஸ்லிம்கள் அனைவரும் பயங்கரவாத முத்திரை குத்தும் நோக்கத்தில் அவர்களுடைய செயற்பாடுகள் முன்னெடுக்கப்படுகின்றன. அவசர கால சட்டத்தின் கீழ் கைப்பற்றப்படுகின்ற சமையலேறை கத்திகளை காட்டி முஸ்லிம்களுடைய வீடுகளிலே பயங்கர ஆயுதங்கள் கைப்பற்றப்பட்டதாக செய்திகள் பிரசுரிக்கப்படுகின்றன. ஆகவே இந்த சந்தர்ப்பத்திலே இவ்வாறான ஊடகங்கள் பொறுப்புணர்ச்சியுடன் நடந்து கொள்ள வேண்டும் என்பதையும் இந்த இடத்திலே நான் கேட்டுக் கொள்கின்றேன். அப்பாவி முஸ்லிம் மக்களை இலக்கு வைத்து அவர்கள் முன்னெடுக்கும் சேறு பூசுகின்ற நடவடிக்கைகளை உடனே நிறுத்த வேண்டும். இவ்வாறான இன நல்லுறவை சீர்குலைக்கும் நடவடிக்கைகளை முன்னெடுக்குகின்ற ஊடகங்களை தொடர்ச்சியாக எங்களுடைய ருவான் விஜயவர்தன அமைச்சர் அவர்கள் கண்காணித்து அதற்கான நடவடிக்கைகளையும் அவர் மேற்கொள்ள வேண்டும் என்பதையும் இந்த இடத்திலே கூறுகின்றேன். ஆகவே இந்த நாடு எதிர்கொள்ளுள்ள இந்த பயங்கரவாத சூழ்நிலையிலிருந்து விடுபட இன நல்லுறவை கட்டியெழுப்பும் செயற்பாடுகளை எமது அரசாங்கம் முன்னெடுக்க வேண்டும். அதை விடுத்து ஒருவரை ஒருவர் விரல் நீட்டுவதனால் எம்மால் எதையும் சாதிக்க முடியாது. நாடு மீண்டும் அழிவு பாதைக்கே செல்லும். நிரபராதிகள் தண்டிக்கப்படக்கூடாது என்ற நீதியின் அடிப்படையிலே இந்த பயங்கரவாத ஒழிப்பு நடவடிக்கைகளை கவனத்தில் எடுப்பது கட்டாயம் என்பதை இந்த இடத்திலே நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். இறுதியாக சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, புனித அல் குர்ஆன் போதனையான எமது அரபு மதரசாக்கள் போதிக்கப்படுகின்றது, எமது எல்லா ஜும்மா பிரசங்கங்களிலும் வலியுறுத்தப்படுகின்றது. அதே நேரம் ஜஹ்ரானின் பயங்கரவாத இந்த பேஸ்புக் மூலம் படிப்பு இல்லாத இந்த குர்ஆன் வசனங்களை அறிந்திருக்காதவர்களுக்கு முடியாமல் இருக்கின்றவர்களுக்கு ஒரு விடயத்தை நான் கூறிக்கொள்ளலாம் என்று நினைக்கின்றேன். நிச்சயமாக அல்லாஹ் நீதி செலுத்துமாறு, சமூக நல பணிகளை செய்யுமாறும், உறவினர்களுக்கு உதவி உபகாரம் செய்யுமாறும் உங்களை ஏவுகின்றான். அன்றினும் மனக்கேடான காரியங்கள், பாவங்கள் அங்கீகாரங்கள் செய்தால் அவற்றை விட்டு உங்களை விலக்கி வைக்கின்றான். நீங்கள் நினைவு கூர்ந்த சிந்தனையாக அவன் உங்களை நல் உபதேசம் செய்கின்றான் என்ற குர்ஆன் அத்தியாயம் 16:90 ஞாபகப்படுத்தியவர்களாக இன்று எங்கள் முஸ்லிம் சமுதாயத்தின் மீது ஏற்பட்டிருக்கின்ற இந்த சந்தேக பார்வையை நாங்கள் நீக்கி இந்த நாட்டிலே எல்லா இன மக்களும் ஒன்றுபட்டு நல்ல முறையிலே இந்த நாட்டை மீண்டும் கட்டியெழுப்பி நல்ல விடயத்திலே நாங்கள் எல்லோரும் சமூகம் அளித்து மீண்டும் இந்த நாட்டிலே சுயீச்சத்தை ஏற்படுத்த அனைவரும் ஒன்று திரள வேண்டும் என்று கூறி எனது உரையை முடித்துக்
கொள்கிறேன். සොසල් ප්‍රේමජාත මහත්මයා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු මුලාස්නාරුඩ මන්ත්‍රීතුමනි, අද අපි සාකච්ඡා කරන්නේ පාස්කු ඉරිදා දිනේදී කිතුනු බැතිමතුන්ගේ උතුම් දිනයක් වෙච්ච දිනේදී ඒ දේවස්ථාන වලට එල්ලු ප්‍රහාරයත්, එවැගේම දිවයිනේ ප්‍රධාන පෙළේ සංචාරක නැත්තම් හෝටල් වලට එල්ලු ප්‍රහාරිනුත්, මියගිය තුවාල ලැබූ විපතටපත් ඒ සිළු දෙනාට මුලින්ම අපගේ බලවත් ශෝකයේ කනගාටුව සහ ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරන අතරම මේ සම්බන්ධයෙන් කරුණු කීපයක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මම දන්නවා මේ දිනවල වගේම පෙරේදත් මේ පාර්ලිමේන්තුවේ ගරු අග්‍රාමාත්‍යතුමා විශේෂයෙන්ම අවධානය යොමු කළේ මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියාවන් ගෝලීයකරණය වෙලා තිනවා. ඒ නිසා ඒ ගෝලීය ත්‍රස්තවාදය වළක්වන්න නම් අපිට අලුත් නීතියක් ඕනේ වෙනවා. ඒ නිසා මේ වෙනකොට කෙටුම්පතක් හැටියට ඉදිරිපත් කළ තිබෙන ත්‍රස්තවාදයේ වැළැක්වීම හෝ කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් ඉංග්‍රීසියෙන් කියනවා නම් මේ කෙටුම්පත සම්මත කරගන්න ඕනේ කියන කාරණා. මේක කැටුම්පත් කළ තිබුණේ මේ සිද්ධිය වෙන්න බොහෝ පෙර 2017 ඉඳලා තමයි මේකේ ආරම්භය තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය ලිවිලි මංගාව තියෙනවා. එතකොට ඒ වෙලාවේ මෙවැනි ත්‍රස්තවාදයක් ගැන තිබුණේ නැහැ. ඊළඟට 1978 අංක 49 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත එදා ගෙනල්ලා 79 අංක 48 ඒක තව සංශෝධන දෙකක් සහිතව අදටත් ක්‍රියාත්මකයි. ඒ පනත යටතේ මේ ඔය කියන ගෝලීය ත්‍රස්තවාදේ පිටරට ගිහිල්ලා මෙහෙ ආපු හුණු වෙලාම නම්, විදේශිකයෙක් ඇවිල්ලා මෙහෙ ත්‍රස්තවාදී ක්‍රියාවක සහභාගී වුණා නම්, ඒ ඕන කෙනෙකුට නීති යටතේ දඬුවම් කරන්න ප්‍රතිපාදන තියෙනවා. හැබැයි මම දකින හැටියට මේ යෝජනා කරලා තියෙන ප්‍රතිත්‍රස්ත පනත ගේන්නේ 2015 සැප්තැම්බර් මාසේ එදා හිටපු විදේශ ඇමතිවරයා UNHCR එකේ මානවීය කොමිසමේ පොරොන්දු වෙච්ච පොරොන්දු ඉටු කරන්න 30 ඉරාක් එක කීන ඒ යෝජනා සම්මතයේ එක කාරණයක් ඉෂ්ට කරන්න. ඒ නිසා තමයි මේ කැටුම්පත විදේශ කටයුතු අමාත්‍යතුමාගේ නියමයේ පරිදි තමයි පළ කරලා තියෙන්නේ. මේක අධිකරණ ඇමතිතුමාගේ අණ පරිදි නෙමෙයි. ඊළඟට දැන් මේ සඳහා නිරීක්ෂණය වල තියෙනවා ජනාධිපතිතුමා. අපි දැන් නැතාම සැලකිල්ලට ගත්තද කියන එක. ආරක්ෂක ලේකම්වරයා මේ පහුගිය මාර්තු 25 වෙනිදා ආංශික කාරක සභාවට ලිපියක් යොමු කරලා තිනවා. සංශෝධනය වෙන්න ඕනේ කියලා. සමාජයේ කතා බහට ලක් වෙලා තිනවා. මට දකින්න මම දකින්න හෙට මේකේ ප්‍රධාන අරමුණු දෙකයි. එකක් තමයි ගිනිමවල යෝජනාව ඒක දැන් ඉටු කරලා දෙන්න. කාගේ ඕනකමද? කාගේ ඕනකමද මේ? අපි අහන්නේ ඒකයි. රාජ්‍ය නෝන සංවිධාන මේක පිටිපස්සේ ඉන්නවා. මේකට උපදෙස් දෙනවා. ඉතින් මේ දැන් මට පේන හැට මේකෙන් කරන්න යන ප්‍රධාන කරුණු දෙකයි. එකක් තමයි ත්‍රස්තවාදියාගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙනවා. විපතටපත් වෙච්ච අයට මේකේ සහනයක් නැහැ. කොටිම නඩු පවරන්නත් බෑ. සමහර ඒවා නඩු පවරනවා දියාරු කරලා තියෙනවා. ඊළඟට මොකද්ද කාරණය? මහජන ආරක්ෂක මණ්ඩතේ විධි විධාන යටතේ හදිසි නීති යටතේ ක්‍රියාත්මක කළ යුතු නීතීන් සාමාන්‍ය නීති බවට පත් කරනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යින්ට අඩුම ධර්මයේ විරෝධතා පළපාලියක් තියන්න බෑ. මාධ්‍ය වේදින්ට සමහර දොරතුරු පළ කරන්න බෑ. ඔය දැනුත් තියෙනෝනේ වාර්ණයක් තාලේ. ඒක නීත්‍ය අනුකූල නොවන තිල්ලීමක්. ඊළඟට අත්‍යවශ්‍ය සේවා වලට බලපාන කිසිම ආකාරයක උත්තර සම්පති ක්‍රියාමාර්ගයකට එන්න බෑ. ගියමු එකට ටෝකන් සයිකයක්වත් කරන්න බෑ. මෙන්න මේකට තමයි මේ එන්නේ. මේ එන්නේ ආණ්ඩුවට එන විරෝධය වළක්වා ගන්න. ඒ විරෝධය වෙන පැත්තකට යොමු කළා හිටන් පොලිසියේ නියෝග පරිදි ඒව මැඩපවත්තන තමයි මේක කියන්නේ. එහෙම නැතුව ත්‍රස්තවාදීන්ට දඬුවම් කරන්න බැරි කමක් දැන් තියෙන පනතේ කිසිම ආකාරයෙන් නැත්තේ නැහැ. දැන් මම අහනවා වැල්ලම් පිටියේ තඹ කර්මාන්ත ශාලාව ඒකේ අයිතිකාරය මරාගෙන මැරුණා. ඒකේ සේවකයෝ 9 දෙනෙක් අත්තලෙන් ගොඩ ගත්තා. කොකක් යටද දඬුව දැම්මේ? ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත යටද දැම්මේ? නෑ. මේක යටද දැම්මනම් මහේස්ත්‍රාත්තුමාට ඔතුමීට අප දෙන්න බෑ. දැන් ඒකට විමර්ශනයක් කරනවලු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනවා. ඒ පොලිස් නිලධාරීන් දන්නේ නැද පොලිස් අධිකාරීවරුන් මේ ත්‍රස්ත විරෝධ ප්‍රති මේ ත්‍රස්තවාදී වැලැක්වීමේ ඒකකයක් වෙනම තියෙනවා TID එක. ඒගොල්ලෝ මේක හොඳට දන්නව නඩු දාන හැටි. දැන් දිගන සිද්ධියේදී සිංහල තරුණයෝ අරගෙන මාස 3ක් තියාගෙන හිටියේ ත්‍රස්තවාදී වැලැක්වීම පනත යටතේ. දැන් මේක ඇරෙත්තේ මුදල් තියාගත්තේවා. මේ මාධ්‍ය වලින් වාර්තා වුණා මුදල් තියන් ඉන්නෝ නැගෙනහිර පළාතේ වෙනත් ප්‍රදේශවල මුදල්. මේකට සම්බන්ධ වෙච්ච අයගේ ඥාති මේකලෝ දාන්න පුළුවන් මේ පනත යටතේ. ඒව දාන්නේ නැහැ. අපි අහනවා කාගේ උණකමටද මේ ත්‍රස්තවාදී වළක්වන්න ඕන නම් මේක නැති කරන්න ඕන නම් මේ කාගේ බලපෑමටද මෙසේ කරන්න කියන කාරණය අපි ආණ්ඩු පක්ෂෙන් අහනවා. දැන් මන්ත්‍රීවරු දෙන්නේ කිව්වා දින කීපයකට කලින් දන්නවයි කියලා මේ සිද්ධිය. මේ හැන්සඩ් වර්තාවේ තිනවා පාර්ලිමේන්තුවේ. ගිය හදිසි නීති විවාද දවසේදී කිව්වේ මේ පාර්ලිමේන්තුවේදී. මාධ්‍යමකිනුත් වර්තා කළා. Taman දැනගෙන හිටියයි කියලා මේ සිද්ධියට කලින් ඒ නිසා පල්ලි ගියත් නැහැ කිව්වා. දැන් මම අහනවා අධිකරණ ඇමතිතුමියගෙන්. ආණ්ඩු පක්ෂයෙන් මම අහනවා මේ තීන ත්‍රස්තවාදී පැලැක්වීමේ පනත යටතේ අද ක්‍රියාත්මක වෙන පහායන්න වගන්ති යටතේ තොරතුරු සංගවීම ගැන නඩු පවරනවද නැද්ද කියලා. අභියෝග කරන්න පුළුවන් නම් පවරන්නයි කියලා. පවරන්නේ නැහැ. මෙන්න මේ තමයි රටේ නීතිය දෙවිධයකට ක්‍රියාත්මක වෙන්නේ. එක ආණ්ඩුකාරවරයෙක් කියනවා අධිකරණවල විනිශ්චයකාරවරුත් ඉන්නවලු මේකට සහයෝගය දෙච්ච. උන් අධිකරණ අපහාස කිරීමක්. අද වෙනතුරු ඒ ගැන ක්‍රියාමාර්ගයක් නැහැ. තමුන්නාන්සලා ත්‍රස්තවාදය වළක්වන්න යන්නේ නැහැ. අලුත් ගැන පනතෙන් කරන්නේ ඒගොල්ල මේ පන දැන් තිනක දියාරු කළා පැනලා යන්නේ ඒගොල්ලන්ට කොහොම හරි මේකෙන් බේරලා යන්න දැනට අවශ්‍ය කටයුතු. මේක තමයි අගමැතිතුමාගේ තියෙන එකම කටේ තියෙන දේ. දැන් ඊළඟට මම අහනවා මේ මානව හිමිකම් රකින්න
මන්තුමා තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
විනාඩි දැන් හතක් ඉවරද?
හතයි.
හොඳයි. දැන් ඊළඟට මම අහන්න මේ දැන් ඩ්‍රෝන යාත්‍රා ගැන යන්ත්‍ර ගැන කිව්ව නිසා මම අහන්නේ මන්ත්‍රීවරු ගණනාවක් ඒ ගැන කිව්වා. දැන් පාසල් වලට දරුවෝ එන්නේ නැහැ කියලා දැන් මම දෙක විවිධ ප්‍රකාශ කරනවා. අවුරුදු පහක් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලනය තුළ 2005 ඉඳලා 10ට මම අධ්‍යාපන ඇමති. අවුරුදු 3 හමාරක් යුද්ධ කළා 2009 මැයි මාස 19 අවසන් කළා යුද්ධේ. අපි එක පාසලක් වැහුවේ නැහැ. ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් උතුරු ප්‍රදේශයේ පාසල් විනාශ වුණා. ඒත් වෙන විකල්ප දුන්නා. ජනතාවට විශ්වාසයක් තිබුණා මේ නායකත්වය ගැන, මේ පාලනය ගැන. ජනතාවට ආරක්ෂාව තියෙනවා කියලා ભેදයකින් තොරව. නමුත් මහජනතාවට විශ්වාසය නිසා ආණ්ඩුව ගැන මේ කරන ආරක්ෂක වැඩපිළිවෙල ගැන දෙමාපියෝ පාසලට දරුවේ වන්නේ නැහැ. මෙන්න තමුන්දාන්සේලා මැතිවරණයක් තිබුණොත් ලැබෙන්නේ ඔය ප්‍රතිඵලෙම තමයි. පාරට ගිහිල්ලා බලන්න. අද මොකද්ද තත්ත්වය කියලා? ආර්ථිකය මින් යහට යනවා. අපි කිව්වා මේ දින 52 නිසා ආණ්ඩුව ආර්ථිකය වැටෙනවා නෙමෙයි. එතකොටත් වැටිලා තිබුණ සිංහල අවුරුද්ද වෙනකොට තමුන්නාන්සලා මේ වැඩෙන් කළේ කිතුණු භක්තිකෙන්ට ඉර්දයන පල්ලියට යන්න බැරි වුණා. එයාගේ උතුම් දවසේ ප්‍රහාර එල්ල කරන එක දැනගෙන ඒක කිව්වේ නැහැ. ඒකට පියවර ගත්තේ නැහැ. දැන් එක එක්කෙනාගේ ඇඟට පිටව පටවන්න යන්න එපා. මේකේ වගකීම බාර ගන්න ආණ්ඩුව. වගකීම බාර ගන්න මම දන්නේ නැහැ. මට කිව්වේ නැහැ. මේ නිකන් මොන්ටිසෝරි ළමයින්ගේ කතානේ. මෙහෙම රටපාලනය කරන්න පුළන්ද? මේ තමුන්නාන්සට බාර දුන්නේ 2015 ජනවාරි 8 වෙනිදා බෝම්බ පුපුරන්නේ නැති රටක්. ඊට කලිනුත් බෝම්බ පිපුරවලු. පිපුරුව තමයි පුපුරපුව නවත්තලා දුන්නේ. දීලා මේක කරගන්න බැරි වුණා. දැන් කියනවා තව දවස් 3න් ඉවරයි. අගමැතිතුමා කියනවා අවදානම පහව ගිහිල්ලා නැහැ. ආණ්ඩුවේ මාය කිය ප්‍රකාශන පාස්පර විරෝධී තමුන්නාන්සලා අවසාන වශයෙන් කළේ කිතුණු භක්තිකෙන්ට පල්ලියන්න බැරි වුණා. දැන් වෙසක් එක එනවා. දැන් බෞද්ධින්ට පන්සල් යන්න බෑ.
ගරුමන්තුමා කාලය අවසන්.
දැන් මේ ගැන කවුද කතා කරන්නේ? කවුද වග කියන්නේ? අවසාන වශයෙන් මේ රටට අත්කල්ල දුන්නේ මේ ආණ්ඩුව අවුරුදු 4මාරකදී විනාශය පමණයි. ඒ විනාශයෙන් සාපෙන් ගැලවෙන්න තමුන්නාන්සලට බෑ. අපේ ආණ්ඩුවක් ආව දවසට අපි අපරාධ නීතිය යටතේ වග කියන්න ඕනේ හැම දිනාටම අපි අධිකරණයට ගිහිල්ලා අපරාධ නඩු දානවයි කියන එක ඉතා පැහැදිලිව සඳහන් කරනවා. ත්‍රස්තවාදීන්ට විතරක් නෙවෙයි, ඒවා හඟවගෙන හිටපු හෙළි නොකර මේකට වග කියන්න ඕනේ සියලු දෙනාම අධිකරණ ඉදිරියට ගෙනියන්න. මේ රටේ ජනතාව ලෑස්ති වෙනවා. මතක තියාගන්න 225ට වගකීම් පවරන්නේ එපා. අපි සූදානම් වගකීම් ගන්න පාර්ලිමේන්තුවේ නීති සම්මත කරන්න අවශ්‍ය සහයෝගය දෙන්න. හැබැයි රටපාලනය කළේ අපි නෙවෙයි, තමුන්නාන්සේලා. අන්න ඒක මතක තියාගන්නයි කියමින් මම කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ලකේ ජයවර්ධනතුමා, ඔබතුමාට විනාඩි 9ක් කාලයක්
තියෙනවා. ගරු මුලසනාරුවේ මැතිතුමනි, අපේ රජේ ජපාන රජේ වසර 3ක් හිටපු අපේ ගරු අමාත්‍ය හිටපු අමාත්‍ය තුමාගේ කතාවෙන් පස්සේ කතා කරන්න අවස්ථාව ලැබුණා. මම සතුටු වෙනවා. නෑ, අවුරු 3ක් ඔබතුමා ඉඳලා ආණ්ඩු කරලා ගිහිල්ලා අද විපක්ෂ ඉඳලා නෑ අවුරු 3ක් ඔබතුමා හිටියනේ යාපාලන රජේ. මේකට වග කියන්න ඕන ඔබතුමාත්, මම කියන්නේ ඒකයි. ඒ නිසා මේ එක පැත්තකට ඇඟිල්ල දික් කරලා කතා කරන එක හොඳ නෑ කියන එකයි මම කියන්නේ. නමුත් අද දවසේ කතා කරපු එතුමා කිව්වා ප්‍රේමදයන්ත නැතුමා, මම හිතන්නේ මේ සියලුම සිද්ධි වුණේ අපෙන් කියලා. නමුත් මේකට වග කියන්න ඕන විශාල පිරිසක් ඉන්නවා කියන එක මතක් කරන්න ඕන. විශේෂයෙන්ම තොරතුරු දැන ගැනීම පනත යටතේ මයිතන ක්‍රියාත්මක වුණේ නැහැ කියලා නඩු දානවා කියලා. මයිතන එතුමටත් නඩු දාන්න වෙනවා. ඒකට හේතුව තමයි විශේෂ ආරක්ෂක දිසා භාර නියෝජ්‍ය පොලිස්පති පීරාල් දිසානායක මැතිතුමා. මයිතන නියෝජ්‍ය පොලිස්පතිතුමා සියලුම ප්‍රභු ආරක්ෂකයන්ට මේ ආරංචිය දුන්නා. නෑ නෑ තියෙනවා, මම හිතන්නේ ඔබතුමාගේ. ඔව් ඔව් නෑ නෑ මේක ලැබිලා තියෙනවා. මට කිව්වා පස්සේ මේක සිද්ධිය වුණාට පස්සේ මගේ ආරක්ෂකයන්සෙ මට කිව්වා ඉති MSC නෑ, ඔයාගේ MSC එක තමයි මේ පණිවිඩය ආවා. නමුත් ඒවා විමසන්න ඒවා මම හිතන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමත් මේක දන්නවා. එතුමාගේ පෙබු ආරක්ෂක සේවයටත් දන්නලා තියෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියටත් පෙබු ආරක්ෂකයන්සෙට දන්නලා තියෙනවා. ඉති මම හිතන්නේ තානාපතිවරුන්ටත් මේක දන්නලා තියෙනවා. සියලු දෙනාටම දන්නලා තිබෙති. ඒ තුල ක්‍රියාත්මක නොවීම තමයි කනගාටු. ඉති කෙසේ වෙතත් අද දවසේ නෑ නගමැතුමා මම හිතන්නේ එතුමත් තිබ්බ බලය තමුන්නාන්සලා දන්නවා. මේ රටේ සේනා විධායක බලය තියෙන ජනාධිපතිතුමාට ජනාධිපතිතුමා තමයි මේකේ වගකීම.
මන්තුමා වාදා කරන්න එපා.
ඒ නිසා විශේෂයෙන් ඔබතුමා කතා කරලා ඉන්නවා මේ ශෝකජනක අවස්ථාවක පොඩ්ඩක් අදහස් ප්‍රකාශ කරන්න අපිටත් අවස්ථාවක් දෙන්න. ඉතින් ඔබතුමා මේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී වුණ නිසායි පද පාර්ලිමේන්තුවේ විදිහට ඉන්නේ. ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී වෙන්න බැරි අවස්ථාවක් තිබ්බ නේද? නෑ, ඒක මොනවා කරුවත් ඒක UNB නිසා එක්සත් ජාතික පක්ෂ ආතන නාවල පිටියේ තිබ්බේ. ඒ නිසා ඔබතුමා වැඩි කයින්ද එපා. ඒ නිසා ඔව් ඉතින් ඔබතුමා ගත්ත තියෙනත් අපි විරුද්ධ නැහැ. නමුත් අද UNP මන්ත්‍රීවරු කීතර ඔබතුමාට ওই පැත්තින් වලදී ඉන්න පුළුවන් වෙන අපි සතුට වෙනවා. ඉතින් UNP එකට අලියාට ඡන්දය දීපු මිනිස්සු නිසා තමයි මේ අවස්ථාව ලැබුණේ. ඒ නිසා මම කනගාටු වෙන්නේ නැහැ. ඉතින් ඔබතුමා අපිටත් කතා කරන්න අවස්ථාව දෙන්න කියලා අපි කියන්නේ. අපිට බාධා කරන්න එපා. විශේෂයෙන්ම අද දවසේ අපි මේ සාකච්ඡාව වෙන්නේ පසුගිය විශ්වවිද්‍යාල පාසලේ ඉඳලා දිනේදී කතෝලික දේවස්ථාන 3කටත් සංචාරක හෝටල් 3ක් ඇතුළු ස්ථාන කිහිපයකදී සිත්පිට නැති ආගමික අන්තවාදී සංවිධානයක් සිදු කළ මනුෂ්‍ය ඝාතනය කිරීම පිළිබඳ දැඩි සේලා දකිනවා. ඒ වගේම මම අවස්ථාවේ මිය ගිය සිංහල මුස්ලිම් ද්‍රවිඩා විදේශික අයටත් හැම සිද්ධියට අදාළව මිය ගිය පොලිස් නිලධාරීන් තිදෙනා වෙනුවෙන් සාතිසේ සංයෝගය පළ කරනවා. ඒ වගේම එම පවුලේ සියලු දෙනාට මාගේ ශෝකයත් කනගාටුවත් මේ අවස්ථාවේදී පළ කරනවා. ඒ වගේම කිතුණු භක්තිකයන්ට එතුමන්ලාගේ ආගමනුව මක්සුවත් ස්වර්ගයත් ප්‍රාර්ථනා කරන අතර බෞද්ධ අය වෙනුවෙන් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉස්ලාම් ආගමිකයන් වෙනුවෙන් අල්ලා දෙවියන්ගේ ප්‍රාර්ථනා ලැබෙනට ප්‍රාර්ථනා කරනවා. ක්‍රියාකාරයට අපේ කනගාටු ප්‍රකාශ කරන අතර විශේෂයෙන්ම තුවාල ලැබුවන්ට ඉතා ඉක්මන් සුවය ලැබේවයි කියලත් ප්‍රාර්ථනා කර සිටිනවා. මෙම සිද්ධිය සිදුවී අදට දින 19ක් ගත වෙනවා. ඒත් එම බෝම්බවල කම්පනය තවමත් පහව ගොස් නැහැ. ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය බව කවුරුත් අවිවාදයෙන් පිළිගත යුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු අද සම්පාදනයෙන් පවතිනවා. ඒ නිසා නුදුරු කාලයේදීම ඒ බය ආවේ කියලා අපි විශ්වාස කරනවා. නියෝජ්‍ය කුලසන රෝඩ ගරු මන්ත්‍රීතුමනි, මේ සිද්ධිය පිළිබඳ බුද්ධි අංශයට තොරතුරු ලැබුණා. නමුත් ඒවා නිමානුකූලව ක්‍රියාත්මක නොවුණා කියන එක අද සමාජයේ විශේෂ කතිකාවක් තියෙනවා කියන එකත් අපි දකිනවා. ඒ නිසා මෙවන් සිද්ධීන් අවම කර ගැනීමට මම හිතන්නේ මීටත් වඩා කටයුතු කළ යුතුයි කියන එකත් මතක් කළ යුතු වෙනවා. මේ සම්බන්ධව අර නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ නිවේදනය මම හිතන්නේ මෙරට වැඩි පිරිසකට කියවන්න අවස්ථාව ලැබුණා. නමුත් ඒවා පිළිබඳ විශ්වාසයක් නැතිකම තුළ එවන් ක්‍රියාත්මක නොවුණා කියන එකයි මගේ අයවැයීම. කෙසේ වෙතත් මේ ඉදිරියට වුණත් මෙවන් අවස්ථාවොත් මම හිතන්නේ මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරලා මේව පිළිබඳ ක්‍රියා කරන්න ක්‍රියා කළ යුතු කියන එකත් මතක් කළ යුතුයි. මෙම සිදුවීම සිදුවෙලා මම හිතන්නේ ඉතා කෙටි කාලයකින් මේවා ක්ෂණිකව මර්ධනය කරගන්නට අවස්ථාව ක්‍රියාත්මක වුණා කියන එකත් අපි තාම සතුටින් සිහිපත් කරනවා. ඒ වෙනකොට මේ රටේ සේනා විධායක ජනාධිපතිතුමා රටතොල සිටියේ නැතත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය කරු රණවීර වික්‍රමසිංහතුමා පැය දෙක තුනකින් මේ සඳහා ක්‍රියාත්මක වෙලා මේ රටට ඇතුළෙන්ට විවසනය රට බේරගන්නට ක්‍රියාත්මක වුණා කියන එකත් මතක් කරනවා. මේ සඳහා විශේෂයෙන්ම විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුත් උදව් වුණා කියන එක අපි අමතක කරන්නේ නැහැ. ඒ වගේම ත්‍රිවිධ අමුදාව පොලිසිය ඇතුළු මේ පිරිස් වහවා ක්‍රියාත්මක වීම තුළ මේ කටයුතු සිදු වුණා කියන එකත් ඒ නිසා මේ රටේ භයානක තත්ත්වෙත් අපිට මිදෙන්න අවස්ථාව ලැබුණා කියන එකත් අපි දකිනවා. විශේෂයෙන්ම ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයත් සිංහල ජනතාවත් මේ සඳහා විශාල දායකත්වයක් ලබා දුන්නා කියන එකයි මගේ විශ්වාසය. ඒ වගේම මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරාධි කුරුත්මන් ඇතුළු මේ සියලුම කතෝලික ජනතාව ලබා දීපු සහාය අපි අගය කළ යුතු වෙනවා. මේ සිද්ධියෙන් වැඩි වශයෙන් මේකේ කතෝලික ජනතාව ඒ නිසා මේ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරාධි කුරුත්මන් ඒ සියලුම කතෝලික ජනතාව යම් මට්ටමකට ඒ ශෝකේ සංසිඳුවගෙන විශාල සේවාවක් කරන මතක් කරන්න. විශේෂයෙන් මේ සිද්ධියට මුස්ලිම් අන්තවාදීන් ස්වල්ප පිරිසක් එකතු වුණත් මේ රටේ මුස්ලිම් වැඩි පිරිසක් මේ ක්‍රියාව අනුමත කෙරුවේ නැහැ. ඒ වගේම මුස්ලිම් මෞලවීතුමාලා ප්‍රමුඛ මුස්ලිම් ජනතාව විශාල සහයෝගයක් මේ රජයට ලබා දෙමින් මේව මර්ධනය කරන්නට ඉතා යුසුල එක්ුණා කියන එකත් මතක කළ යුතු වෙනවා. ඒ නිසා අද අපිට මේ තත්ත්වෙන් විදිහම ඉතාම වැදගත් වෙනවා. මේක දිගටම ඇදගෙන යන්න බෑ. මේක මම හිතන්නේ අවුරුදු 2500 ක ඉතිහාසයේ තියෙන අප රටේ
ධර්මත්තුමා ඔබතුමාට විනාඩි දෙක කාලයක්.
ඔව් විවිධ අවස්ථාවලදී විවිධ බාධක පැනලා තියෙනවා. ඉතින් ඉතිහාසයේ මේව සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේවා මේ නිදාසෙන් පස්සේ අවුරුදු 73 වුණත් අපේ රටේ විවිධ අවස්ථාවල කලබල ඇති වුණා. 1971 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල, ඒ වගේම 89 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල, ඒ වගේම 1983 1970 පටන් ගත්ත ඒ LTT ව්‍යාපාරේ ත්‍රස්තවාදී කටයුතු නිසා අවුරුදු 30ක් වගේ කාලයක් අපේ රටේ ජනතාවට මේවට මුහුණ දෙන්න සිදු වුණා. මේවා මර්ධනය කරන්න මම හිතන්නේ ඔකට පැවති රජයන් ක්‍රියාක්‍රියව 1971 සිනමා බණ්ඩාරනායක කැමැතිනේ ඒ ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල මර්ධනය කරන්න ඒකට විපක්ෂයේ හිටපු විපක්ෂ නායක JR ජයවර්ධන මහත්මයා ඇතුළු ඒ විපක්ෂයේ සහාය ලබා ගත්තා. ඊට පස්සෙත් ඒ පැවති රජයන් ඒ විපක්ෂයේ සහාය අරගෙන ඒවා මර්ධනය කළා. රට යථා තත්ත්වයට පත් කරව කෙනෙක් මතක් කරන්න ඕන. මම හිතන්නේ ඒක සිද්ධිය වෙනකොට විශේෂයෙන්ම රජයේ ඒකේ වගකීම් බාරගත යුතු වෙනවා. ඒව තුළ රජයේ ක්‍රියාත්මක වෙන්න ඕන. අද පාසල් හැදින එක මම හිතන්නේ විපක්ෂයට ලොකු භීතිකාවක් ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ මේක භීතිකාවක් ඇති වෙන්න දෙයක් නෙවෙයි. මේ වගේ සිද්ධියක් වුණාට පස්සේ සදාකාලික පාසල් වසා තබන්න බෑ. පාසල් හැදිය යුතුයි. ඉතින් පාසල් ඇරලා ඒක ආරම්භයක් කෙරුවා. ඕඩි පළවෙනි වසරේ ඉඳන් පස්වෙනි පන්තිය දක්වා පන්ති නැහැ කියලා තද සමාරු කණගාටු වෙනවා. නමුත් ඉහළ පන්ති පවත්වලා මම දැන් ලබන සතිය වෙනකොට මේකට හොඳ තත්වයක් ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අධ්‍යාපන ඇමැතිතුමා වැඩි දෙයක් නෙවෙයි ක්‍රියාත්මක කරුවේ මේ රටේ දරුවන් වෙනුවෙන් මේ කරපු ක්‍රියාත්මක වීම අගය කළ යුතු කියන එකත් මතක් කරන්න. විපක්ෂයේ මේ සඳහා සහාය දෙන්න අවශ්‍යයි. විපක්ෂයේ මම හිතන්නේ අර බොරදී මාළු භාණ්ඩ සූදානම් වෙන්න එපා කියලා පිළිලිමක් කරනවා. විශේෂයෙන්ම විපක්ෂය මම හිතන්නේ අද විපක්ෂ නායකතුමා කතා කරුවා අපි සවදානම හිටියා. ඉතින් මරබියක් රටේ තියෙනවා කියලා එතුමා ප්‍රකාශ කරුවා. මරබිය කියන එක මම හිතන්නේ මරණයකදී ඇති වෙනවා. ගෙදරක මරණයක් වුණත් ඒකෙත් මේ බියක් ඇති වෙනවා.
නමුත් මේ කාලය අවසන්
ඉතින් ඉක්මනින් පහවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දේශපාලන කරන්න දඟලන්න එපා. විශේෂයෙන්ම බිල්ලුමවන්න ලෑස්ති වෙන්න එපා. විෂ වායුවක් එනවා කියලා බිල්ලුමවන මේ වගේ දේවල් කරලා මේ සමාජයේ අක්තිය කරන්න එපා කියලා ඉල්ලා සිටිමින් විශේෂයෙන්ම මේක අපි අරමුණු ලක්ෂයකට පරිවර්තනය කරගන්න කටයුතු කිරීම වැදගත් කියන එක මතක් කරන්න ඕන. විශේෂයෙන්ම අප කවුරුත් මේ ඛේදවාචක හැරවුම් ලක්ෂයක් කරගත යුතුයි කියන එක මතක් කරන්න ඕන. බෞද්ධ හින්දු මුස්ලිම් කතෝලික සෑම දෙනාම ඉතා ධනාත්මකව මේ දිය බලනවා නම් මේ අරමුණු ලක්ෂයක් වශයෙන් ප්‍රියත් කරමුන්නට හැකි බව නොඅනුමානයි බව ප්‍රකාශ කරමින් මගේ වචන සුවචාස
බොහොම ස්තුතියි මන්තුමා. ඔබතුමාට ඊළඟට වාසුදේව නායකර්මන්තුමා ඔබතුමාට විනාඩි හතක කාලයක් තියෙනවා.
කරු සභාවතුන් ස්තුති
මන්තුමා. ඊට ප්‍රථමයෙන්ම මූලාසනයට මහින්ද දිසානායක මන්තුමා.
කරු වාසුදේව
නායකමතුමා, මගේ කතාව ආරම්භ කරන්න මම පසුගිය ඉරිදා ටයිම්ස් පුවත්පතේ දේශපාලන ලියුම්කරුගේ ලිපිය ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඒ ලිපියේ සිරස්තලයක තිබෙන්නේ මේ ආණ්ඩුවට දැන් සිද්ධ වෙලා තියෙනවා පෙරමුණු කීපයක සටන් කරන්න. ඒ උපසිරස්තල තුනකින් එකක කියනවා එවිඩන්ස් emerges that IS chose Sri Lanka because of its close military ties with US. Latest agreement runs into 80 pages. Tame ape agamathumaage kittu nyathibareyaage puwatpathe me kiyanne meka nikam me nosalaka harinna puluwan kiyamanak neme api me piliban toruturu me parliamentuwe meeta pera idiripat kala mama idiripat kala අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලිපියකුත් මේ සාකච්ඡාව යමින් තිබෙන මේ ගනුදෙනුවේ සාකච්ඡාව යමින් තිබේ. එතුමා කිව්ව මේ ගැන ප්‍රකාශයක් එතුමා කරනවා කියලා මෙයත් දක්වා නම් ප්‍රකාශයක් කළන්නේ. දැන් මේ වගේ දේශපාලන මිලිටරි සම්බන්ධයක් ඇමරිකාවත් එක්ක තිබීම නිසා මේ විපත සිද්ධ වෙන්නට හේතු වූ ISIS තීරණය ගනු ලැබුවාය කියලා මේකෙන් ගම්ය වෙන බොහෝ දේවල් තියෙනවා. දැන් දකුණු ආසියාවේ US හමුදා පහසුකම් වැඩියෙන්ම ලබා දෙන රට ලංකාව. ඊළඟට දකුණු ආසියාවේ නියෝ ලිබරල් විවෘත ආර්ථිකය වැඩියෙන්ම විවෘත ලෙස පවත්වාගෙන යන රට ලංකාව. කොච්චරද කිව්වත් ලංකාවට එන මුදල් කොහෙන් එනවද දන්නේ නැහැ. මම මේක ඊයේත් කිව්වා ලංකාවෙන් පිටවෙන මුදල් ප්‍රමාණය පුද්ගලයන්ගේ වමනාවන් කොච්චරද කියලා දන්නේ නැහැ. නමුත් ඒවා ඔක්කොම බර එන්නේ මේ රටේ විදේශ විනිමය වටිනාකමේ හුවමාරුවේ ඇතිවෙන පහළවැටීම. දැන් ඊළඟට මේ ඇමරිකන් කට්ටියගේ හෙරිටේජ් කියන සංග්‍රහය තියෙනවා. මේ කියන්නේ මේ සභාවේ මීට පෙර කියලා තියෙනවා අපි තා විශාල ඉඩ පාසුකමක් ලබාගෙන තියෙනවා ලංකාවේ මේ භෞමික මෙයුම් වටිනාකමක් සැලකීමට ගත්තාම ලංකාවේ ඒ පීජීම අපිට ඉතා ප්‍රයෝජනයි, ඉතාම අවශ්‍යයි. ඒ අනුව අපි විශාල ඉඩකඩක් දැන් අතිකරගෙන තියෙනවා. දැන් මේක නැති කරගන්නම් බෑ. නමුත් ඡන්දේකුත් එනවා. ඒ ඡන්දෙන් සමහර විට බොහෝ විට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් තියෙන අය ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ වුණොත් අපි ලබාගෙන තියෙන මේ පාසුකම් අපිට නැති වෙන්න පුළුවන්. මේ කියන්නේ හෙරිටේජ් සංග්‍රහ. හෙරිටේජ් කියන්නේ ඉතාමත් දක්ෂිණාසික සංග්‍රහාවක් ඇමරිකාවේ තිබෙන. දැන් එහෙනම් ඇමරිකාව යම් පියවරක් ගත යුතුයි. තමන් මේ හදාගෙන තිබෙන ඉඩ පාසුකම රැකගන්න. දැන් මේ ඇමරිකානු මිලිටරි පාසුකම් මේ රට තුළ ඇති කරගන්න ලබා ගන්න මේකේ හොර සාකච්ඡා දැන් එළිවෙමින් තිබෙනවා. මේ පෞගිය ඉරිදා ටයිම්ස් පත්පතෙන් එළි කළා වගේ දීර්ඝ වශයෙන් එළිදරව් වෙනවා. නමුත් තවම මේ පාර්ලිමේන්තුවේ ඒක ඉදිරිපත් කළා නැහැ. ඒගොල්ල කියනවා අයෝග ගණන් ගන්න එපා, මේ රටවල් ගණනාවක් එක්ක ඇමරිකන් මිලිටරි අංශවල මේ වාගේ කිවිසුම් තියෙනවා. මේක මේ රුටීන් වැඩක්. එහෙනම් ඉතින් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා මම කියනවා නෑ මේක දකුණු ආසියාවේ කිසිම රටක ඇමරිකන් මිලිටරි අංශවල ලබා ගන්න බැරි වෙච්ච ඉරකඩක් තමයි මේ ලංකාවේ මොවුන් ලබාගෙන තියෙන්නේ මේ ආණ්ඩු කාලය තුළ. අවසාන කිවිසුම පිටු 80ක් තරම් වෙයි කියලත් මේ වර්තාවේ ඒ ටයිම්ස් පත්‍රයේ අපිට කියලා තියෙනවා. දැන් එතකොට මේ අයට මේ ඇති වී තිබෙන ඉඩකඩ අයිමි වී යන්නේ ඉඩ තිබෙනවා නම් ඇති වෙන ඡන්දයකින් පසුව එහෙනම් මොකද්ද ඇමරිකානු මිලිටරි අංශ ප්‍රාර්ථනා කළ යුත්තේ? මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් තියෙන ආණ්ඩුවක් ඇති නොඒවා හෝ එබඳු ආණ්ඩුවක් ඇතිවීමට මේ රටේ අවස්ථාව ලැබෙන ඡන්දයක් නොතිබේවා. අර හෙරිටේජ් සංග්‍රහය කියනවා අපේ පාසුකම් අපි ලබාගෙන තිබුණත් ඒවා සමහර විට අපිට නැති වී යාමට හේතු වන ලෙස ඡන්දයේ තීරණ එන්නට ඉඩ තිබුණත් අපේ ජාතික යහපත වෙනුවෙන්, ඒ කියන්නේ ඇමරිකාවේ නැෂනල් ඉන්ටරෙස්ට් ජාතික වමනාකම් වෙනුවෙන් අපිට වෙන රටක නීති ගැන, වෙන රටක ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතන්න බැරිය. දැන් ඔබට තේරෙන්න ඕන සභාපතිතුමනි අපි මොන තරම් භයානක තැනකදී ඉන්නේ කියලා. ඇමරිකාව පහසුකම් ලබාගෙන තියෙනවා, ඒ පහසුකම් අත්හැරලා යන්න කැමති නැහැ. නමුත් පහසුකම් අත්හැරෙන්න වෙයි කියලා හිතනවා ඡන්දයක් ඇවිල්ලා පෙරලියක් ඇති වුණොත්. මේක අපට අමාරුයි දරා ගන්න අපේ ජාතික යහපතට මේක පටහැනි නිසා. තෝර මොකක්ද ඒකේ තේරුම? මේ ආණ්ඩු පෙරලිය නොවිය යුතුයි. ආණ්ඩු පෙරලිය නොවෙන්න නම් ඡන්දයක් නොතිබිය යුතුයි. දැන් ඊළඟට අපි එනවා සෞදි අරේබියාව තානාපති කාර්යාලයේ නිලධාරීන්ට දුන්නු උපදේශයෙන්. යන්න බෑ කොහෙවත්. අප්‍රේල් 21 වෙනිදා පිපිරීම එනවා. කර්ෆියු දැම්මා වගේ එම්බසිකට වෙලා ඉන්න. ඒ වගේම එයාට උපදේශයක් එනවා සෞදි අරේබියාවෙන් ඔය ඔක්කොම තියෙන ඩේටා මකන්න. ඔය තියෙන ඔක්කොම සම්නිවේදන තොරතුරු මකන්න.
Honorable Member, you have 1 minute more.
Well, දැන් මේ කියන කරුණු මේ විදිහට පෙළ ගැහෙනකොට සෞදි අරේබියාවත් US එකත් තමන්ගේ බුද්ධිආංශවල තොරතුරු හොමාරු කරගෙන සමහර විට දෙගොල්ලන්ගේ ඒකාබද්ධ මෙහෙයුම් පවා සිද්ධ වෙන බව අපි දන්නවා. සිරියාවට විරුද්ධව ඔවුන් මෙහෙයුම් ගෙන ගියා සෞදි අරේබියාවේ උවමනාව අනුව. සෞදි අරේබියාව හා එක්සත් ජනපදය එකතු වෙලා මැද පෙරදිග බොහෝ තැන්වල මෙහෙයුම් සිද්ධ කර තිබෙනවා. මම දැන් මගේ කතාව අවසන් කිරීමටයි එන්නේ. දැන් එහෙනම් සෞදි අරේබියාව දැනගෙන හිටියා ඇමරිකන් තානාපති කාර්යාලය කියනවා අපි දන්නේ නැහැ මේක වෙන්න බෑ. සෞදි අරේබියාව දන්න හැම දෙයක්ම ඇමරිකාව දන්නවා. එහෙමනම් මේ ඇති කරන්න හැදුවේ කුමක්ද? මේ ඇති කරන්න හැදුවේ විශාල කෝලාහලයක්, සිවිල් යුද්ධයක්. ඒ සිවිල් යුද්ධය ඇති කිරීමට වමනා ආයුධ කොච්චර රැස් වී තිබුණාද කියලා මේ මෑත කාලයේ සිද්ධ වෙච්ච පොලිසිය මෙහෙයුම් වලින් අපට පෙනී ගියා. ඒ මහා සිවිල් යුද්ධය මේ රටේ ඇති වුණා නම් ක්‍රමානුකූලව මුස්ලිම් ජනයා
නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනයා බහුතරයක් ඉන්න ප්‍රදේශයට තල්ලු වී යනවා. ඒ නැගෙනහිර කලාපය ලංකාවේ low intensity conflict තියෙන ප්‍රදේශයක් බවට පත්
වෙනවා.
ඒ අනුව විදේශ හමුදාවලට, ඇමරිකන් හමුදාවලට තමන් බලාපොරොත්තු වෙච්ච දේ ඉටු කරගන්නට නැගෙනහිර වෙරළේ ඔවුන්ගේ මුර පොලක් හදා ගැනීමට, ඔවුන්ගේ පදනම් ප්‍රදේශයක් හදා ගැනීමට ඔවුන්ට තියුණු ඒ බලාපොරොත්තුව ඉටු වෙනවා පමණක් නොවෙයි, ඒ වෙනස් නොවන ආකාරයට මේ රටේ ඡන්දයක් නොපැවැත්වෙන තැනකට මේ රට පත් කරගන්නට ඒ අනුව පුළුවන් වෙනවා. මේ සියල්ල තිබුණත් ජනවාර්ගික වශයෙන් අපි අතර අසමගියක් ඇති නොවන ආකාරයට මේ ත්‍රස්තවාදයත් ත්‍රස්තවාදයට සම්බන්ධ ඇමරිකානු එක්සත් ජනපදයේ සියලුම මිලිටේරි සැලසුම් සෞදි අරේබියාව ඒට ලබා දෙන සහයෝගයක්.
මේවාට
අපි එක ජාතියක් හැටියට මුහුණ දීලා අපේ මව්බිමේ ස්වෛරීභාවය අපි රැකගනිමුයි කියමින් මගේ කරුණු දැක්වීම.
ස්තුතියි.